ද අපි මේ අද දිනත් අපි මේ සූදානම් වන්නේ සඳුදා දිනයන්හි පවත්වන ධර්ම සාකච්ඡාවේ දෙවැනි කොටස ආරම්භ කිරීම සඳහායි. ඒ සඳහා අපි මේ දම් සභා මණ්ඩපයට ආරාධනා කර සිටිනවා. නම කියන්න අවසරයි පූජ්‍යපාද තනමල් විලනා ඥාන විමල ස්වාමීන් වහන්සේත්, ඒ වගේම පූජ්‍යපාද මාතලේ අමුතුදස්සී ස්වාමීන් වහන්සේත්, ඒ වගේම පූජ්‍යපාද කුරුණෑගල රතනසාර ස්වාමීන් වහන්සේත්, ඒ වගේම අපගේ කල්යාණ මිත්‍ර මහාචාර්ය රවි කොග්ගලගේ මැතිතුමාටත් අපි ඉතාම ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා අද මේ ධර්ම සාකච්ඡාව පවත්වන ලෙසට. සියලු දෙනාටම තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි තුලානි මහත්මියතුළු සෑම දිනකම අපි මේ සාකච්ඡා මාලාව පැවැත්වෙන්නේ අවසරයි අපේ ගෞරවනීය ලෞකික නමදස්සී ස්වාමීන් වහන්සේට මතු කරලා දෙන ඒ බුදු කෙනෙක් එන්නපු එතර වෙන වර්ථය මතු කරගන්න උදව්ව වෙන්න කියලා සාසම්බන්ද වෙන අපේ ස්වාමීන් වහන්සේලාව දෙපළමස්කාර පූර්වක සාකච්ඡාවට පිළිගන්නව එක්කම අපිට මේ සාකච්ඡාව පටන් ගැනීමේ ඉඳන් දිගටම පවත්වාගෙන යන්න උපකාරී මේ ගායන මහත්තයතුළු අපිට මේ ගායන රත්නයතුළු ඒ පොතුහෙර පවුලේ සියලුම දෙනා සිහිපත් කරන පුණ්‍යවන නොකව අපි හැමෝම රැස් කරගත්තින් හැමෝටම අනුමෝදන් කියලා අද සාකච්ඡාව පවත්වාගෙන යන කාට හරි ගැටලුවක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න පුළුවන් පෙරමතරට.
නේදනත් පෙර සිටින සියලුම ගෞරවනීය ස්වාමීන් වහන්සේලා අවසරයි, කොග්ගල මහත්මයාගේ පුරාණ මාතා අවසරයි. ඇත්තටම ප්‍රශ්නයක් නෙවෙයි මම මේ අවස්ථාවේ, මට මේ මම පෞද්ගල අවස්ථල ගම කරපු දෙයක් ගැන මම මේ සමාව ගන්න ඕනේ අපේ ගෞරවනීය තනමන්ද ස්වාමීන් වහන්සේ විශේෂයෙන්ම පෙය්‍යාලයක් ප්‍රදින්දි කියලා මම කරදර කරා. මට ඇත්තටම ස්වාමීන් වහන්සේ ලැජ්ජා හිතුණා මේ පෙය්‍යාල කියන එක මේ සූත්‍රයේ තියෙන එකක් නේ. ඒක සත්‍යයන කරනකොට මට මේක මම හොයාගත්තා. ඇත්තට මේක මට මේ කරදර කරලා සමාවෙන්න වෙන ස්වාමීන් වහන්සේ සමර්ථ ස්වාමීන් වහන්සේ මේ ඒක මට පැවරුණා විතර අත්හැරියද කියලා මට හිතුණා ස්වාමීන් වහන්සේ ඇත්තට මේක මට හොයලන්න ඕනේ. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේක මට නොපැවසීම ගැන මම සතුටු වෙනවා. මට හොයාගන්න අවස්ථාවක් සැලසීම ගැන ස්වාමීන් වහන්ස. එතන පොඩි ප්‍රශ්න දෙයක් නම් තියෙනවා ස්වාමීන් වහන්ස. මේ ඒක හොට කමන්න නැද්ද? මෙතන මේ අපිට කරගෙන යනකොට ඇත්තට මේ පෙය්‍යාලේ ඊට පස්සේ අපිට දැන් නොකිය හිටියනම් පෙය්‍යාල ප්‍රදේශය කියන්නේ දැන් හයසරක් විතර පෙය්‍යාලේ කියවෙනවා. ඇත්තටම මට එතනදී ඇත්තට වැටහිච්ච දෙයක් තමයි ස්වාමීන් වහන්සේ මේ පෙය්‍යාලේ කියන්නේ සූත්‍රයේ තියෙන ගැඹුරුම ප්‍රතිපදාවනේ දෙක. අපිට කිසිම ගෝචරත්වයක් නැහැ එතන. නමුත් කිසි අර්ථයක් වැටහෙන්නේ නැහැ කියන අපි එතෙන්ට යන්නේ එක. ඒක ප්‍රතිපදාවක්නේ. එතකොට ස්වාමීන් වහන්සේ අපි කීපතර මේක සත්‍යයනස් වෙනවා. එතකොට නිකන් සත්‍යයනස් කරන මොහක්කාර දෙයක් වෙනවා ඇති මේ කරගෙන යනකොට ස්වාමීන් සූත්‍රේ ලංවීමක් තමයි මට දැනෙන්නේ. එතකොට ස්වාමීන් වහන්සේ පුළුවන් ද මට මේ උදව් කරන්න මෙතනදී 100 මහා මාළුකේ සූත්‍රයේ 170 වෙනි පිටුවේ තම කමන්න නැද්දහුවට මේ ස්වාමීන් වහන්සේ එතන මේ අර දෙවෙනි ඡේදය ගත්තොත් ස්වාමීන් වහන්සේ තතියඥානං චතුත්ථඥානං කියලා උපසම්පජ්ජ විහෙරති කියන එක වෙනම ගන්නෙ නැහැ. අපි වෙනම ගන්න ඕනේ නැහැ නේද කියන එක තමයි මට දැනගන්නත් ඕනේ. මොකද පෙය්‍යාලක පෙයන්න දාලස් නැහැ එතන. එහෙම මේ සත්‍යයන හරහට කමන්නේ නැද්ද කියන එක නම් මට දැනගන්න ඕනේ ස්වාමීන් වහන්සේ. පොඩ්ඩක් මේ සමාවෙන්ද කරදර කරනවට තිරුවන් සරණයි.
සරයි අපේ අනමල්ලිල ස්වාමීන් වහන්සේ වැඩ ඉන්නවද? එතෙන්දී මට උන්වහන්සේ සම්බන්ධ වෙනකන් යාල කියලා ඒ කොටස නැවත සඳහන් වෙන්නේ නෑනේ. උනාට ඒක අපි දන්න කියන ස්වාමීන් වහන්සේ නමකින් අහගන්න එකේ වැදගත්කමක් තියෙනවා මං හිතන්නේ. කලින් සැරේත් මම මතක් කළා. මොකද මට වැරදුනා. ඒක අර අනිච්ච සංඥා සූත්‍රයේදී තෙසේ වඩන අනිච්ච සංඥාවෙන්ද මේ කෙලෙස් දුරු වෙන්නේ කියලා. රූපේ අනිච්ච සංඥාව වඩන්නේ කොහොමද? මෙහෙමයි. ඉති රූපයි, ඉති රූපස් සමග ඉති රූපස් සත්තද. එතකොට ඒකේ ඒ සූත්‍රෙදී වේදනාව ගැන, සංඥාව ගැන, සංකාර ගැන, විඥාණය ගැන අර ඒ කරුණු ටික යොදලා නැහැ. ඒකේ තියන විදිහට තියෙන්නේ මම මගේ පාළි දැනුම අඩු හින්දා මං ලොකු වැරද්දක් කළා. අර රූප රූපං ඉති රූපස් සමුදය ඉති රූපස් සත්තගමෝ කියලා වගේ ඉති වේදනං ඉති වේදනස් සමුදය ඉති වේදනස් සත්තගමෝ කියලා කිව්වා. ඉතින් දැන් දන්නා, ඒ කියන්නේ පස්සේ කාලෙක දැනගත්තේ වේදනා වචනේ මේ විදිහට නිමෙයි වරණ හෙන්නේ පාළි. වේදනං නිමෙයි වේදනාය. හිතන්නන්නේ මේ වගේ වැරදි අපි අර කියන එකෙන් විදිහටම කියන්න ගියාම ඒ වැරදි අපිට අහු වෙන්නේ නැහැ. හිතනවා අපේ මේ පාලි භාෂාව බොහොම දන්න අපේ ස්වාමීන් වහන්සේලා අපව ඒ වගේ තැන් දැනුවත් කරනවා නම් වටිනවා කියලා. අවසරයි අපේ ස්වාමීන් වහන්සේ. සම්බන්ධ වෙන කම එකම දැන් ඊයේ අපි සූත්‍රයක් සාකච්ඡා කළා. ස්වාමීන් වහන්සේ නමක් එක්ක මහා ගැඹුරට ස්ථූල ශුන්‍යත සූත්‍රේ අර ඔබතුමිය කියපු නමේ මේ නැවත නැවත එකම දේ සඳහන් වෙන තෙයාල කියලා කියනවා. ඒ ඒ ඒ සූත්‍රේ නම් එහෙම ඒක මේ මජ්ක්‍ධිමනිකායේ ස්ථූල ශුන්‍යතේදී මේ මම ත්‍රිපිටකයත් එකේ නම් ඒකේ වචන ටික තිබුණා. ඉතින් ඒක කියවනකොට මට හිතුනේ අර ඔබතුමිය කියපු අදහස ආවා. මේ ටික ආයේ ආයේ කියන්නේ මේකේ කොච්චර වැදගත්කමක් තියෙනවා. අපිට නිකන් හිතන මොකද්ද මේ එකම දේ ආයේ නිකන් අර කවියක් වගේ ආයේ ආයේ සින්දුවක වගේ ඒ රිපීට් කරනවා. ඇයි ඒ මේ එනවාට ඒ ඒ කියන කරුණ වල අර ඔබතුමිය කිව්වා වගේ මටත් දැනුණා. මේ මෙතන තමයි මේකේ මහා වැදගත්කම. يعني චුල සංයත සූත්‍රයේ කියවත් මේකේ අවශේෂ වශයෙන් මෙන්න මෙහිම පොඩි දෙයක් ආයි ඉතුරු වෙලා තියෙනවා. අන්නේ ඒ කරුණ කියන්න මේ වචන ගොඩාක් කර මුල ඉඳලම කියනවා. මේක නැති වුණාක් මේක නැති වුණා මේක නැති වුණාක් මෙන්න මෙහෙම එකක් ඉතුරු වෙලා නේද කියන්නේ. ඒක ආයේ ආයේ සඳහන් කරනවා. ඒක ඒ කියන්නේ තේරුමත් එක්ක අපි ඒක බලාගෙන යනකොට මේ වචන ටික ආයේ ආයේ කියනකොට අපට ඒක අර ලොකු අවධාරණය කරනවා කියලා මට හිතුණා. අර ඔබතුමියටත් හිතුණේ වගේ එකක් වෙන්නේ නැති කියලා මට හිතුණා. මේ ප්‍රශ්නේ අහනකොට ඒ තමයි වැදගත්ම තැන. අපි අර නොවැදගත් කියලා ඒ ටික අපහැරලා ඉතුරු ටික කියවන්න ගියාට ඒ ටික ආයේ ආයේ කියලා ඒ සූත්‍රේ කියනවනම් කියවනවනම් බොහොම වටිනවා කියලා තමයි මේ මට හිතුණේ. මේ සාකච්ඡාව දින කීපකින් ගන්නම වෙබ්සයිට් එකට ඒක තුල සුන්‍යත සූත්‍රෙම හිතන්නේ වැදගත් වෙයි ගොඩක් අය. මේ හොඳයි. පෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේලාට ආරාධනා කරනවා මේක යම කියන අවස්ථාවයි.
ඇත්තරම සමාවෙන් දැනුම ඇත්තර මේ කිව්වේ හරි වටිනා. මොකද පෙයාලේ කියන එක මට මේ සූත්‍රයේ තමයි මම හොයන්න ගින්න මට ඒක අවබෝධය වුණේ. මේ ඇත්තර ගැඹුරු තැන අපි කීතරවද කියීමේ හරි වැද ඒ කියන්නේ සූත්‍රයේ වැදගත්කම මෙතන උළුප්පලා පෙන්නවා වගේ වැටහුණා. ඇත්තට බැරි ගෝචර නැහැ. මොකද ඒක ප්‍රතිපදාවනේ. ඒ වුණත් මහත්තයා ඇත්තට හරි මට ඒකට කියනකොට හිතුනේ මේක හරි ඒ එහෙම දාන එකේ අර්ථයක් තියෙනවා කියලා තමයි ඒක. අපට වැටහුණ නැතුණත් බුද්ධ දේශනනේ. එතකොට ඒක අපේ හිත තුළ ධාරණ වෙන එක අපට යම්කිසි අවස්ථාවක ප්‍රයෝජනයක් ඇතර ඒක ප්‍රතිපදාවට මේ සත්‍යයෙන් මේ රහත් වෙනවා කියනවනේ. ඉතින් ඒක එහෙම වට අපට එහෙම දෙයක් වෙන්නේ නැති වුණාට අපිට හරියට සූත්‍රයකට ලංවීමක් තමයි එකෙන් සිදු වෙන්නේ කියලා හිතෙන මට ඇත්තටම මනස එකතින්දි ඒක තමයි ඔළුවට ආවේ මට ඒ වෙලාවේදී. දැන් ස්වාමීන් වහන්සේලා මේ වැඩ ඉන්නවා කියලා පේනවා මේ කමන්නේ සවස්වර තනියහට මේ මම පස්සේ ස්වාමීන් වහන්සේ කෙනෙක්ගෙන් අහගන්න වෙනවා කෙනෙකුට අවස්ථාව දෙන්න වෙනවානේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න සතුටුවන් තරමයි.
තෙරුවන් සරණයි. අතර අනිත්‍යයට කාටහරි ප්‍රශ්න තියෙනවා නම් ඉස්සත් කරන්න පුළුවන්. ස්වාමීනාන්දලා සම්බන්ධ වෙනකම් තෙරුවන් සරණයි. හටත් ගැටලු නැහැ වගේ අපිට ඉක්මනට ඉවර කරන්න පුළුවන්.
තෙරුවන් සරණයි ડોક્ટર. මේ පොඩි ප්‍රශ්නයක් මට අහන්න හිතුණා. මේ ස්වාමීන් විස්තර කරපු සංකතේ ලක්ෂණ ගැන තියෙන ධර්මදේශනාව මම මේ ඇහුවා ළඟදී. එතෙන්දී අර ස්වාමීන් සඳහන් කරන දේශනාව හැටියට සංකතේ කියලා කියන්නේ මේ සකස් වූක් කියලා. ඒක සංස්කාරය කියන්නේ සකස් වීමක්. එතකොට දැන් එහෙමනම් රූප වේදනා සංඥා සංකාර කියන මේ හැම දෙයක්ම එතකොට සංකත වෙන්න ඕන. එතකොට ඒ කියන්නේ සංකතය කියලා දෙයක් එහෙම සමේ කියන්නේ වෙනම දෙයක් නැහැ. මේ අපේ සාමාන්‍ය ජීවිතේ ගෝචර වෙන හැම දෙයක්ම එතකොට සංකත ඒ කියන්නේ සකස් වූ හැම දෙයක්ම සංකතයක් වෙන්න ඕන එහෙම කියලා. එතකොට ඒ සංකතය එතකොට ඒ සංකත ලක්ෂණ කියන අර උපාද පඤ්ඤායති වාය පඤ්ඤායති තිරස අඤ්ඤපස්ස පඤ්ඤායති කියන තුනම යෙදෙනවා. ඒක මේ අර පොඩ්ඩක් ඒක පැහැදිලි කරගන්න ඕනේ. එමනම් මේ සංකතය කියන වචනේ යොදාගත්තේ පොදුවේ අර හැම දෙයකටමද ඒ ලක්ෂණ කියන හැම දෙයකටම. එතකොට ඒ රූප වේදනා සංඥා සංකාර වශයෙන් හැම දෙයක්ම අපිට හම්බ වෙන්නේ. එතකොට ඒ හැම එකක්ම සංකත වශයෙන් ගත්තාම හරි. ඒක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න තේරුම් ගන්න.
ඒක මේ මොන සාකච්ඡාවද කියලා එකම ඇහුවේ නෑ. මේ ඒක නම මොන වගේද දන්නේ තියෙන්නේ. මේ අනිත්‍යයට පහන්න පුළුවන්. ඒකම මේ හැමෝම නිතර කරන වරදක් කියලා මට හිතෙනවා. අර පාලි උච්චාරණයේදී ඉතස්ස අඤ්ඤපස්ස කියලා කියන අඤ්ඤපස්ස නෙමෙයි මට ඒක මතක විදිහට තියෙන්නේ අඤ්ඤපස්සං. ඉතස්ස අඤ්ඤපස්සං අනිවාර්යයි. මම වැරදි නැති සෞන්දර්යවත් ඉතරයි. අද අපිට අර වැරදි උච්චාරණේ නිතර නිතර ඇහෙනකොට අපිත් ඒ විදිහට කියන්න ගන්නවා. ඒ මට අහුණා ඔබතුමත් ඒ විදිහට කියන්නේ. ඉතස්ස අඤ්ඤ තස්ස.
අර සංකතයේ මේ ලක්ෂණ ගැන තමයි ඇහුවේ. අර සංකතය ගැන කතා කරපු වෙලාවේ අර මේ රූප වේදනා සංඥා සංකාර කියන හැම දෙයක්ම අපිට ගෝචර වෙන හැම තැනම මේක ඒව සංකත එකන සකස් සුවක් කුසෙන් ගන්නවා කියන එක පොඩ්ඩක් පැහැදිලි කරගමු කියලා ඉස්සම මේ සංකතයේ ලක්ෂණ.
ඔව්. එතකොට ඔබතුමා ඇහුවේ මතක කළා මම හිතන්නේ මේ සංකත දෙක. සංකත කියන්නේ සකස් වුණාට පස්සේ සකස් වූ දෙයක්. සංස්කරණ කියනකොට සකස් වෙනවනේ. සංකත කිව්වහම සකස් වෙලා ඉවරයි. එතනදී අතීත කාලේ සකස් වුණ දේවල් වලට තමයි සංකත දේවල්. ඒකනේ රූප කියනක සකස් වෙලා ඉවරයි. ඇත්තටම අපිට ගෝචර වෙනකොට ඒක සකස් වෙලා ඉවරයි. එතනදී ඒ දේ හැදිලා හැදිලා කියන්නේ දැන් යර වතුරේ බල්ලගේ උපමාවෙන් ගන්න. දැන් බල්ලා වතුරට ඉදෙනකොට ඌට ලැබෙන්නේ සකස්සුන බල්ලෙක්. වතුරේ ඉන්න බල්ලා තමයි ඌට ලැබෙන්නේ. ඒ සකස් වෙන ගතිය සංස්කරණ කියන එක ලැබෙන්නේ නැහැ. එතන අපිට ගෝචර වෙන මට්ටමට එනකොට සකස් වෙලා ඉවරයි. ඒ විදිහ තමයි වේදනා සංඥා සංකාර විඥාන පහටම. අපි පරිදිරියොත් අපි දැනගන්නකොට සකස් වෙලා ඉවරයි. පරිදිරියොත් උපාදාන වෙලා ඉවරයි. හරි. ඒක දැන් නුවණ ප්‍රඥාව එනකොට ඒක අපි දකින්න තියෙන්නේ සංස්කරණ බව. සංස්කරණ කියන තැනට එනකොට අර සංකත නැත්නම් ඵලය නිවේ තේන්නේ සංස්කරණ බව කියන. ඒ කියන්නේ අපි හොයද්දී දැන් අර වතුරේ බල්ලා කියන ඵලයේ බැසගෙන හොයන්න ගියොත් කවදාවත් ඒකේ ඇත්ත දකින්න බෑ. හැබැයි මේ සකස් වෙන්නේ මෙහෙමයි. මෙසේ රූපය. මේ රූපයයි මේක රූපයයි මොකද්ද රූපය කියන එක නෙමෙයි. මෙසේ රූපය. නැත්නම් රූපය මෙසේ. රූපේ ලැබෙන්නේ මෙසේ. කියන අන්නේ අදහස. ඒක තමයි අර ඉති කියන වචනේ පාලියේ යෙදෙන්නේ. මෙසේ රූපය. මෙසේ කියනකොට ඒ මෙසේ කියන ඒ සකස් වීමේ පැත්තට තමයි බර යෙදෙන්නේ. සකස් වන දේ නැත්නම් ඵලය කියන රූපය පැත්තට නෙමෙයි. රූපය ගත්තොත් ඒ උපමායි පැහැදිලිය. වතුරේ බල්ලා අරන් ඌ හැදුනේ කොහොමද? කෙස්ලොම් නියදත් වලින් හැදිලාද? පටවියාපෝතේ ජෝයෝ වලින් හැදිලාද? ඇති වෙනව නැති වෙනවද? හටගත්තු ගමන් නැති වෙනවද? ඔය කතා කියන්නේ ගියත් හොඳටම පේනවනේ ඒක මුලා වෙලා ඉවරයි කියලා. ඒක උපේ බැසගෙන ඉවරයිනේ. අභිනිවේෂකෙ. ඒ දැසගෙන ඉවර වෙලා හොයන්න ගියාට ඇත්ත හම්බ වෙන්නේ නැහැ. අපි මේ ඵලයට යන්න කලින් يعني සංකත කියන තැනට යන්න කලින් සංස්කරණ කියන ක්‍රියාවට තමයි මේ සිහිය ඥානය ප්‍රඥාව යොමු වෙන්න ඕන. අපේ ප්‍රහිතනේ රණවද ස්වාමීන් වහන්සේ ගන්න උපමාව කර කෝපයක් සකස් වෙන කතාව මැෂින් එකකට එක පැත්තකින් මැටි වතුරයි දානවා අනිත් පැත්තෙන් කෝප හැදිලා එනවා. දැන් අපි එක පැත්තක් බැලුවොත් කෝප හැදෙන පැත්ත බැලුවොත් කෝප විතරයි පේන්නේ මේක පේන්නේ නැහැ. ඊළඟට අර ඒ අමුද්‍රව්‍ය අතුල් කරන පැත්ත බැලුවොත් අපිට මැටි වතුරයි විතරයි පේන්නේ කෝප පේන්නේ නැහැ. හැබැයි ඔතන මේ මැෂින් එක කියන මැෂින් එක ඇතුළ බැලුවොත් එතනේ සකස් වෙන ආකාරය බැලුවොත් එහෙම එතන කෝප්ප පේන විදිහකුත් නැහැ. මොකද සකස් වෙලා නැහැනේ. ඒ ක්‍රියාවක් විතරයි. ඊළඟට ඒකේ අමුද්‍රව්‍ය පේන විදිහකුත් නැහැ. මොකද අමුද්‍රව්‍ය තත්ේ මැෂින් එක ඇතුළේදී ඒ වෙනස් වෙනවා. ඒ ක්‍රියාවක් තියෙනවා. ඒකට අපිට අලය පේන්නේ නැහැ, හේතු පේන්නේ නැහැ. සකස් වීම කියන ක්‍රියාවට. ඒක නොවේ සමුදය. සමුදය කියන සිද්ධිය ඒ සිද්ධිය ඒ සිද්ධියෙන් දකිනකොට මොකද වෙන්නේ? ඒකත් විය නොහැක්කක්. භව්‍ය නැහැ. කියලා ඒක නිදන් කර වතුරේ බල්ලා සකස් වීම කියන තැනට බැලුවොත් දැන් බල්ලා ගැන නිමෙන්නේ බලන්න. සකස් වීම. සකස් වීම තියෙන්නේ මොකක් හින්දාද? මෝඩකම හින්දා. නොදන්නකම හින්දා, අඥානකම හින්දා. අඥානකම හින්දා යමක් තියෙනවා නම් නුවණ එනකොට ඒ යෙදීම නැහැ නේ. පිය නොහැක්ක. එනන්නේ ඒ නුවණ යෙදෙනවා. මොකට උත්තරයක් කවද්ද නැහැ. අවසරයි අපේ ස්වාමීන් වහන්සේලා ඉන්නවන ආරාධනා කරනවා සම්බන්ධ වෙන්න පෙරවස්තරයි. මේ ස්වාමීන් වහන්සේලා මෙහෙමයි. ඔබතුමාට පිළිතුරක් ලැබුණාද ඒකට?
එහෙමයි ડોක්ටර්. තරමක් දුරට පිළිතුරක් ලැබුණා. එතකොට දැන් අපිට අපි සාමාන්‍යයෙන් දැන් ඔබතුමා පැහැදිලි කර දුන්න විදිහට සකස් වීම කියන ක්‍රියාවට විත තිබෙන එක එච්චර පහසු නෑ. අපිට කොහොමද දෙයක් හම්බ වෙනවා ඉස්සරහ දැන් දකිනකොට දෙයක් විදිහටමයි ඒක මේ හමු වෙන්නේ. දැන් ඒ ඒ දෙයක් විදිහට හම් වෙන දෙයක් එතකොට අපි එතන මේ ඒ එතකොට මේ සංකතය කියන එකටන භාවිතාව උනේ එතකොට එතන වෙන ක්‍රියාවටද නැත්නම් අර අපිට හම් වෙන දෙයටද, ඒ කියන්නේ සකස් වූවට සකස් වූව වුණත් මෙතන විග්‍රහ කරනකොට අර මේ ඉපදීමක් පැන වෙනවා, වැයවීමක් පැන වෙනවා, මේ පැවැත්මේ වෙනස් වීමක් පැනවත් වම එතනත් දෙයක් හැටියට ඉඳ ගන්න බෑනේ. එහෙම වුණොත් එතනත් එතකොට ඒක එතකොට අපිට ඒකෙන් ඒ විවහාරයෙන් අපිට දෙයක් මේකට ලැබෙන්නේ.
හරි මහත්තයා, ඒක ඒ කතාව තියෙන්නේ නොදන්න කෙනාටනි. يعني දැන් අපි දැන් මේක ඇත්ත දකින්න කලින් අපිට ඒ දේවල් තියෙනවනේ. තින්න පෘථග්ජන මනස කියන්නේ අපිට දේවල් තියෙනවා කියන එකනේ. ඒවා ඇත්ත. ඒ මානසිකත්වයක ඒවා ඇත්ත. ඒ කියන්නේ අර දැන් බල්ලගේ මානසිකත්වයක වතුරේ ඉන්න බල්ලා ඇත්තනේ. ඒ මානසිකත්වයක ඒ සංකත දේවල් ඒක. හැබැයි සංකත කියලා දකින්නත් නුවණක් ඕන වෙනවා. දේවල් වුණාට ඔය සකස් වුණ දේවල් නේ. ඒ සකස් වීම දැක්ක කෙනාට අර සකස් වුණ දේ ගැන කියනකොට අර මෝඩකමට ගිහිල්ලා තමයි කතා කරන්නේ. ඒකනේ බල්ලට හම්බ වුණ අර වතුරේ ඉන්න බල්ලා කියන සංකතය. තේරුණාද? ඒ සංකතය ගැන විස්තරයක් කළොත් විස්තරය කියන්නේ දැන් නුවණ එක්ක කරන්නේ. එයාගේ මත්තමෙන් නෙමෙයි. එයාගේ මත්තමෙන් කළොත් ඒක මොනවද කියන දෙයක් නේ, සතර මහා ධාතු දෙයක් නේ මේක. මෙහෙමයි හම්බ වුනේ මේක, මේ වෙනස් වෙනවා මේක, සතර මහා ධාතු කියලා තියෙන්නේ වයින් මේවෙන් කියලා එයාට එන මත්තම. බෑ සංකත බව දකින නුවණත් එක්ක කියන්න තියෙන වචන ටික තමයි එතන ප්‍රකට වෙන ස්වභාවයන් ටික. මොකද උපාදෝපඤ්ඤායති වායෝපඤ්ඤායති විපස්ස අඤ්ඤසත්තං සංඥායති. දැන් ඒ විග්‍රහය කරන්න පුළුවන් නේද අපට? ඒ උපමාවෙදී අපට ඒ බල්ලට හම්බ වුණ බල්ලාවත් වෙන බල්ලා කියන සංකතය ගැන ඇත්තක් කියන්න පුළුවන්නේ. මොකද එතන ඉපදීම ප්‍රකට වෙලා තියෙනවා. ප්‍රකට වෙනවා. ඒ වියන එකක් කියලා ප්‍රකට වෙනවා. ඒ ඥානය එතනින් උපාද හට ගැනීම ප්‍රකට වෙනවා. ඒ හට ගැනීමේ නොවීම ප්‍රකට. පාදෝ පඤ්ඤාය වායෝ පඤ්ඤාය මේ දැන් පඤ්ඤා අඥා ඒ ප්‍රකට වීම කි. ඊළඟට ඒ ගැන කතා කිරීමේ පිටස්ස ඒ පැවැත්ම. අනේ ඒකෙම අඤ්ඤතාභාවය කියනවා. ඒ අඤ්ඤතාභාවයේ ලේසි නැහැ තේරුම් ගන්න. චිත්තභාව අඤ්ඤතාභාව කියලා අර සමහර සූත්‍රවලින් ඇති බව තුළම අඤ්ඤභාවයක් එකමයි ඒ තියෙන්නේ. අපිට හිතෙන්නේ ඔන්න ඔය තියෙන එක මේ වෙනස් වෙලා යනවා කියලා. ඒක සාමාන්‍ය ලෝකයට හැබැයි දැන් නුවණින් දක්න ඊට වඩා මේ කතා කරන්න පුළුවන් කම මතන ඒ අඤ්ඤතාභාවයකුත් කියනවා. ඒකේ හරියටම කියන්න තේරෙන්නේ නැහැ. මේ වගේ අර සාමාන්‍ය කියන මේ වෙනස් වීමෙන් එහාට ගියා අදහස තියෙන දේ වෙනස් වීම කියන කතාව නෙවෙයි. ඒකට වඩා ඥානය එක්ක දැක්ම එතන යෙදේ. එරුවන් සරණයි.
එරුවන් සරණයි ડોક્ટર බොම්බේකෙන් සංකතේ සංකේතේ ලක්ෂණ කොම ප්‍රඥාවකටම අහු වෙන දෙයක් නිසා අපිට සාමාන්‍ය දැනුමකින් ගන්න බෑ. දැක් බැරි කොම තියෙන ඒ කියන්නේ ප්‍රඥාවටම අහු වෙන දෙයක්.
ඔව් ඒක ඥානයත් එක්ක කතා කරන්න තියෙන දෙයක්. කියන්නේ ඒකේ ස්වභාවයේ පංසත කියන ඒ කියන්නේ දෙයක් එක්කනේ අපිට කතා කරන්න වෙන්නේ. අක්රි දෙයක් එක්ක තමයි කතා කරන්න වෙන්නේ. හැබැයි ඒ දේ ගැන නෙමෙයි. ඒ සිද්ධිය ගැනයි මේ කියන්නේ. උපාදෝ කියනකොට හට ගැනීමනේ. හටගත්තු දේ නෙමෙයි. හැබැයි හටගත්තු දෙයක් නෙවතුව මේ කතා කරන්න බෑනේ නේද? ඒ සංකත රූප වේදනා සංඥා සංකාර විඥාන අපට ප්‍රකට වෙනවනේ. ඒකත් එක්ක අන්න අර ලක්ෂණ තුන අඥායති. එතකොට ඒක දාන්න එපා දෙයකට දාන්න නෙමෙයි දෙයක් උදව් කරගෙන ඒක තියෙන ඒ ලක්ෂණ පිට කර පෙරවල් තරන්නේ
ගොපින් ડોක්ටර් කියන්නේ කොහොමත්තර දෙයක් විදිහට සංකතයක් කියලා පනවා ගත්තේම අර ඒක වෙන සිද්ධීන් පැහැදිලි කර දීමට මිසක් අර දැන් අපිට පැනවීමක් කියනකොට පැනවීමක් නැතිවීමක් වෙනස් වීමක් කියලා නිකම් වචනෙන් කියනකොට යමක් අර සංකතයක් වශයෙන් ඒක විවහාරය උදා කරගෙන පැහැදිලි කිරීම ලේසින්ද වෙන්න ඕනේ මන සංකතයක් කියන එක මේ මේ අනාහක්
තියෙනවා. ඔව් ඒක ඒක කොටින්ම කිව්වතර දෙයකට දාලා හිතන්න එපා. සංකත කියන්නේ දෙයක් තමයි. හැබැයි සංකතේ නුඹ අපිට ඔය ස්වභාව ටික කතා කරන්න දෙන්නේ උපාදෝ වයෝ කියන ඒවා කතා කරන්න බෑ. මොකක් හරි දෙයක් නැතුව නේ. හැබැයි මේ කතා කරන්නේ දෙය ගැන නෙවෙයි. ඒක හරියට අර දැන් මිරිඟුව ගැන අපි විස්තර කරද්දී වසුර යොදා ගන්නවනේ. වසුර වගේ පේනවා ඒ උනාට වසුර ලැබෙන්නේ නැහැ කියලා. හැබැයි මේ වසුර ගැන විස්තරයක් කරන්නේ නෙමෙයි වසුර උදව් කරගන්නේ. මිරිඟු ස්වභාවය විස්තර කරන්නේ. එරණා මේ වගේ සංකත රූප වේදනා කියලා ගත්තට රූපය ගැන හෝ වේදනාව ගැන කතා කරන්න නෙමෙයි. ඒක උදව් කරගෙන මේ ධර්මතාවය මතු කරලා. පාදෝ වයෝ පිටසඤ්ඤතත්තං කියන ධර්මතාවය. ඒක දැන් දෙයක් උදව් කරගන්න නැතුව ඒක කියන්න බැහැනේ. හරි අන්න ඒ වගේ අදහසක් මට තියෙනවා. පෙරවන් සර්ණයි.
පැහැදිලි ලොක බොහොම පෙන්තරන් සර්ණයි.
ડોક્ટર આવી පෙරවන් සර්ණයි. මේ ප්‍රශ්නේ ඔබතුමා ඔය ටිස්සල පැහැදිලි කරලා තියෙනවා. ඒ වුණාට ප්‍රශ්නයක් ඇති වුණ නිසා පොඩ්ඩක් ඒක ආයෙ අලුත් කරගන්න අහන්න හිතුනේ. මේ අර දැන් මේ ආරි මහත්තයා හැවුව ප්‍රශ්නෙට මේ අර සංකතේ අර උපාද වය කියන එක එතන මේ රවි මහත්තයා අර දැන් ඔබතුමා ඊට ඉස්සෙල්ලා අනිත්‍ය මේ සංඥාව ගැන කියනකොට එතන පැහැදිලි කළා සමුදයේම වැය කියලා. එතන ඇසීම නැතිවීම නෙමේ සමුදයේම වැය කියලා. ඒක ඒක නේද එතනට මේ සුදුසු වෙන්නේ අර තිතස්ස අඤ්ඤතස්ස කියන ඔබතුමා දැන් පොඩ්ඩකට ඉස්සෙල්ලා වචන දෙකක් පැහැදිලි කළේ.
ඔව් ඒක ආයේ වරද්දන්න එපා. තිතස්ස අඤ්ඤතස්ස
අඤ්ඤතස්ස එතකොට ඒක කියන්නේ තිතස්ස භවයේම තමයි අර අඤ්ඤතස්ස කියන එක තියෙන්නේම. එහෙම ගත්තාම හරියද?
ඔව් අන්නේ ඒ අන්න වචනයක් ආවා බව. ඉස්සත් බවක් අපිට ලැබිලා
නෑ.
නෑ ඒක හොඳයි මට මතු කරන්න ඕනු මේක. يعني යම් කිසි බවක් ලැබිලා නේ. ඒ ඒ බවේ බැසගන්න නෙමෙයි. බව කියන එකක් අර අනිත්‍ය සංඥාව දාන. දැන් බව හින්දානේ අපි අනිත් කතා ටික එන්නේ. තමන් ගොඩක් කියවලන්
එහෙමයි
බව හින්දානේ මේ කියන බවක් හින්දානේ මේ දුරු කතා ටික එන්නේ ඒ කාම සංහා ඇත්තට යන්නේ බව සංහා නිසා
එහෙමයි
ඔන්න ඔය බව කියන එකේ වැරද්ද පෙනුනට දැන් භව නැති කරන්න නෙමෙයි අපි හදන්න ඕන. භව කියන එකේ සකස් වීමක් තියෙනවා. ඒ කියන්නේ ඒකත් පටිච්ච සමුප්පන්න.
එහෙමයි.
ඒ භව ලැබෙන්නේ අඥානකම නොදන්න. අන්නේ භව කියන එකේ නුවණ එනවා. ඒකත් කියන හැක්ක. එහෙම නැත්නම් ඉස්සෙල්ලා කිව්ව සමුදයේ වයි. සමුදය කියන්නේ සකස් වීමනේ. අතගන්න බවනේ.
උදේ වගේ.
අන්න හරි උදේ. ඒ හතක් ගැනීම කියනවා. දැන් මේ කතා කරන්නේ දේ ගැන නෙමෙයි.
එහෙමයි.
දේ උදව් කරගෙන නේ අපිට හත ගැනීම කතා කරන්න වෙන්නේ.
එහෙමයි.
මෙන්න මේ හත ගැනීම කියන එකේ වයි. හත ගැනීම මේකේ නොවීම.
ඒ කියන්නේ රවි මහත්තයා සමාවෙන්න සංස්කරණය කියන තැන තමයි ඔය තියෙන කාරණා ටික ඔක්කොම තියෙන්නේ සංස්කරණ වුණ දේ නෙමේ ඒ කියන්නේ ඊට කලින් අවස්ථාව.
ඔව් දැන් ඔක නුවණ එනවනේ දෙයක් කියන එකක් පනවන්න බෑනේ.
දැන් අරක දැක්කොත් එහෙම දෙයක් කියන එකක් යෙදීමක් යෙදෙන්නේ නෑනේ ඒක විවාහයක් විතරක් වෙනවනේ.
ඔව් එවනට දෙයක් බවට පත්වීමේ සංස්කරණයක් තියෙනවනේ සකස් වීම.
එහෙමයි.
අන්න ඒ සකස් වීම තියෙන්නේ නොදන්න කමම, අවිද්‍යාවක, අඥාන කමම.
එහෙමයි.
වතුරේ බල්ලා සකස් වීම. ඒ වතුරේ බල්ලා නෙමෙයි. හැදෙන බව.
හැදෙන
බව තියෙන්නේ නොඩකම තමයි නේද? නොදන්න, ඇත්ත නොදන්න කම. එතකොට ඒකක් තියෙන හැක්කක් තියෙන වය.
එහෙම.
සමුදයේ වය.
වය.
ඔව්. يعني සමුදයේ කතාවක් නෙමෙයි. සමුදයේ උදේ ගැන කතාවක් නෙමෙයි. සමුදය කියන සිද්ධිය. අකස් වීම කියන සිද්ධිය කියන හැක්ක. සංස්කරණ කියන්නේ සංස්කරණ කියනකොට මේ රූප වේදනා සංඥා සංකාර විඥාන පහක්ම පොදුයි.
පොදුයි.
රූපේ කියන්නේ සංස්කරණයන්නේ.
එහෙමයි.
රූපං රූපස්සය සංකතං අභිසංකරං තීති සංකාරෝ. ඒකනේ සංස්කරණයක් එතන තියෙන්නේ. වේදනාව කියනකොට සංස්කරණය. සංඥාව කියනකොට සංස්කරණය. සංකාර කියනකොට සංස්කරණය. විඥානය කියනකොට සංස්කරණය. හැබැයි අපිට ඔය පහ සංස්කරණ විදිහට නෙමෙයි ඒවා දේවල් විදිහට තමයි ප්‍රකට වෙන්නේ. ඒ අපේ අඥානකම රට ඒ නුවණ යොදන්න ඕන අන්නේ ඒ පහ වෙන්ුනේ සකස් වුණාට පස්සේ සංස්කරණ භවයේ ඔය ಜಾති පහක් කියලා එකකුත් නෑ සංස්කරණ ගති. සමුදේ සකස් වී මේ ඒ සමුදයේ වය තමයි දැකිනවා. يعني ඒකත් තියෙන්නේ මෝඩකමම අවිද්‍යාවක
සංස්කරණය කියන එකත්.
ඔව්. ඔව්. ඒකත් බවක් බවට පත් වෙන්නේ නැහැ ඔන්න ඔතනින් දැක්කොත්.
ඔව්. එතකොට වෙන්නේ ඊතරවීම.
ඊතරවීම. එන්න. ඊතරවින කෘත්‍ය තියට යමු වෙන්නේ දැන් අර ඒවට ඒ කියන්නේ අපේ අදහස් දාන්න බෑ ඒකට. ඒ සිද්ධියමයි දකින්නේ. සිද්ධියෙන් දකින්නේ කියන්නේ අපේ සංකල්ප එකතු වෙන්නේ නැතුව ඒ දක්ෂින ගතිය. ඒක කියන්නේ ඊතර වෙන කෘත්‍ය කියලා මාර්ග කෘත්‍ය.
එතකොට රවි මහත්තයා එතන තව ප්‍රශ්නයක් අහන අවසර. එතකොට දැන් එතන මේ දැන් එතන අර කියන්නේ අර මඤ්ඤණාව විදිහට දකිනවා කියන එකනේ.
ඔව්. ඒකත් මඤ්ඤණාවක් බව දන්නවා. සංස්කරණය කියන්නේ.
ඔව් ප්‍රඥාවෙන් දකිනවා.
ඔව්.
එතකොට ඒක භාවිතා කරගෙන යනකොට තමයි අර සංයෝජන ප්‍රහාණය වෙන්නේ මේ ඒ කියන්නේ තනිකරම අර නිරෝධේ සංඥාව නිරෝධේ ඥානය කියන නුවණ ඇති වෙන්නේ. එහෙම ගත්තොත් හරියද?
ඒ Nirodhe ඥානය එක තමයි ඔය සංස්කරණයක් මඤ්ඤණාවක් කියන හැක්කක් කියන නුවණ තියෙන්නේ.
නුවණ එන්නේ.
ඔව්. ඒ ඥාන දෙක එකට
යෙදෙන්නේ. ඔව්.
ඕක කරගෙන යනකොට Nirodhe ඥානේ නොන්නේ. Nirodhe ඥානය නිසානේ කියන්නේ ඔය සංස්කරණයක් මඤ්ඤණාවක් කියලා.
ඔව් ඒ
මඤ්ඤණාව මඤ්ඤණාව විදිහට දකින්න පුළුවන් ඥානය යෙදෙන නිසා.
ඒක නේ.
ඒක භාවයක විතරයි මඤ්ඤණාව අඳුර ගන්න පුළුවන්.
එහෙමයි.
හරි. අසෘතවත් භවට මඤ්ඤණාව කියලා හිතා ගන්නවත් බැහැ.
බැහැ.
ඔව්. ඒ දහම ඇහිලා සෘතවත්තාවයට එනකොට තමයි මේක වෙනවා. හැබැයි ඒක මඤ්ඤණාව. එන නුවණ
තිබුණා. එහෙමයි.
එතකොට මේ නුවණ තුල අර ඥාන හතරම යෙදෙනවා. දුක්ඛේ ඥානං, සමුදය ඥානං, නිරෝධ ඥානං, මග්ගේ ඥානං. ඒ තමයි සම්මා යකිය.
අර ගවම්පති සූත්‍රය අනුව.
අන්න හරි. ඒවා පෙර පසු නොවි එකට යෙදෙනවා.
එතකොට රවි මහත්තයා දැන් අර අපි දැන් ওই අනිත්‍ය සංඥාව කියන තැන දැන් ඔබතුමා කලින් උස්කෙල්ල දෙනා දැනුස් කිව්වා ඒ සමුදේම වැය තමයි එතන දකින්නේ. එතකොට දැන් අපි ඇතිවීම නැතිවීම කියලා ওই අනිත්‍ය සංඥාවට දක්සොත් එහෙම ඒක අර සංකත කියන ඒ ඵලයට වගේ නේද ඒකයි තියෙන්නේ.
දැන් අනිත්‍ය සංඥාව තමයි ඒ ජේතුවි.
නෑ මම අහන්නේ මේ ප්‍රශ්නය දැන් අපි අනිත්‍ය සංඥාවට ගන්න ඕනේ සමුදයේම වැයනේ ඒක ඥානයක්නේ. දැන් අපි සමහර වෙලාවට අනිත්‍ය සංඥාව කියන එකට ඇතිවීම නැතිවීම කියන එක භාවිතා කරනවානේ.
ඔය ඒක වැරදි කියලානේ මේ කියන්නේ.
අන්න ඒක තමයි මට දැනගන්න ඕනේ. ඒක මෙතනට ගන්න සුදුසු නෑ නේද රවි මහත්තයා?
ඔව් සුදුසු නෑ. ඒ ඇතිවීම නැතිවීම කියන්න ගිය ඵලය ගැන කතාවක්.
ඒක තමයි ඒක තමයි. එතකොට අර
ඇති වෙනවා රූපය නැති වෙනවා. රූපය හටගත්තු තැනින් නැති වෙනවා. ඔය ඵලය ගැනනේ කියන්නේ.
ඒක තමයි.
රූපය ගැන කතාවක් නෙවෙයි. රූප සංස්කරණය ගැන කතාවක්. අකස්වීද. වේදනාව ගැන කතාවක් නෙවෙයි. මේ සැපද දුකද කියන ඒ මට්ටම ගැන කතාවක් නෙවෙයි. නැත්ත උපේක්ෂාව ගැන කතාවක් නෙවෙයි. වින්දන.
එහෙමයි.
වින්දන. වින්දින බව.
එහෙමයි.
ඒ සංස්කෘත ඒ ක්‍රියාව අන්නේ එහෙමයි. එතකොට අර තියුණ නැති වුණ කතාවකට යන්නේ නැහැ.
යන්නේ නැහැ.
ඔව්. එතකොට අර පඤ්ඤායති පැත්ත තමයි. වාදෝ පඤ්ඤායති වායෝ පඤ්ඤායති.
පඤ්ඤායති. එතකොට අර මේ ඔබතුමා කලින් කිව්වා වගේ අර දස්ස අඤ්ඤ සත්තං කියන එක එතකොට ඒ පැවැත්මේම අර දිත්තේ වගේ එහෙම ගන්න පුළුවන්ද එතන?
ඔව් නම් පැවැත්මක් කියන තැනට යන්නේ නැතුව ඒකේ අඤ්ඤතාවය.
ඔව් එතකොට ඒකෙම ඈතර වෙනවා. ඒ කියන්නේ අර මාර්ගයේ දිගටම යනවා ආයි නතර වෙන්නේ නැහැ වගේ.
ඔව් ඈතර වීම ඔක ඈතර වෙන කෘත්‍ය. ඔතන ඔතන සිහිනුන පිහිටනවා කියන්නේ ඈතර වෙන කෘත්‍ය.
හරි.
එකනේ ආයි මේ කියන්නේ මේකයි කියලා අපිට විස්තරයක් ලැබෙන්නේ නැහැ.
නෑ.
අනිත්‍ය සංඥාව කියනකොට අනිත්‍ය කියන්නේ මේකයි කියලා විග්‍රහයක් ලැබෙනවා නම් ඒක බුදුහාමුදුරුවෝ පෙන්වන අනිත්‍ය සංඥාව නෙවෙයි.
නෑ.
ඊතර වීමමයි එන්න ඕන. කිසිම අදහසක් ඉතුරු වෙන්නේ නැහැ. එහම ඔබ අර කියලා අනිත්‍යයි කියන එකෙන් වහම පැහැදිලි කළා මම හිතනවා. අහන්නේ තෙල්. තෙල් නිත්‍යද අනිත්‍යද කියනකොට ඇයි අනිත්‍යයි කියන්නේ? කියනකොට අපි කිව්වොත් තෙල් ලැබෙන්නේ නැති නිසා අනිත්‍යයි කියලා නැතභාවයෙන් තෙල් විස්තරයක් කරලා නේද මේ ලැබෙන්නේ නැත්තේ මෙන්න මේ වගේ ස්වභාවයක් ලැබෙන්නේ නැහැ කියන අදහසේ හිටියානම් ඒක අනිත්‍ය නෙවෙයි.
එහෙමයි.
අනිත්‍යේ ගැඹුරට යන්නේ තෙල් කියලා අදහසක් තිබුණ එකෙන්ම ඉතර වෙනවා. තෙල් ගැන කතාවක් ඊට පස්සේ කියෙදෙන්න බෑ. ඒතර
ප්‍රශ්නේම නැති වෙන්න ඕන.
ප්‍රශ්නෙම නැති වෙනවා. ඒ කියන්නේ තෙල් කියන අදහසට ආයි විග්‍රහයක් නැහැ. ඒතරෙ යෙදීමක් නැහැ. සපහනක් නැහැ. නිමිති
නැහැ.
තෙල් කියන එකට නිමිති සපහන් තිබුණා නම් අන්න ඒකෙන්ම ඊතර වෙන දර්ශනයක්.
එතකොට රවි මහත්තයා දැන් ඔය අනිත්‍ය සංඥාව තමයි බුදුරජාණන් වහන්සේ හැම සූත්‍රයවලම අර රූපේ පෙන පිඩක් වේදනාව අර පස් ආකාරයකට තියෙන්නේ ඔය ඔතන ඔය සංස්කරණය කියන තැනට. එහෙම නැතුව ඊට වෙන තැනකට නෙමෙයි නේද?
ඔව්. දැන් මේ පෙන පිඩේ අර්ථය ගත්තනම් පෙන පිඩ කියලා ස්වභාවයක් ලැබෙන්නත් බෑනේ.
එහෙමයි.
ඉස්සවමනේ මම පුතණා.
එහෙමයි.
ඒ එතර වීමමයි මතක කරන්නේ. ඒ රූපය කියනකොට කිසිම විග්‍රහයක් එන්න බෑ. අර්ථයක් නෑ. ඒ කියන්නේ අපිට රූපය කියනකොට සටහනක් තියෙනවනේ.
එහෙමයි.
අන්නේ ගැස්යෙන් එතර වෙන්න ඕන. අපිට වේදනාව කියනකොට සටහනක් තියෙනවනේ.
එහෙමයි.
අන්නේ ගැස්යෙන්ම එතර වෙනවා. සංඥාව කියලා අපිට විස්තර කරන්න පුළුවන් නේ සංඥාව කියන්නේ මේකයි කියලා. දැන් හිරංගු ස්වභාවයෙන් දැක්කම කොහොමද විස්තර
කරන්නේ? වචන නැහැනේ.
අන්න ඒ කියන්නේ ඉතර වෙනවා. මේ විග්‍රහය ඉතුරු වෙන්නේ
නැහැ. හැබැයි අපිට විවාහාරයට මේ ඒක භාවිතා වුණාට ඒක විවාහාරේ අපිට පාවිච්චි වෙනවනේ.
දැන් විවාහාරය විදිහට ඒ විවාහාරය කියන්නේ අපිට කතා කරන දාසාවෙන් වෙන කෙනෙකුට මේ දර්ශනය කියවෙන්න උත්සාහ කරන්න පුළුවන්. එහෙම උත්සාහ කළොත් හැබැයි කියවෙන්න ඕන අර බුදුහාමුදුරුවෝ දීපු ටිකම
තමයි.
ඒක තමයි. ඒක හරි. ඊට වඩා දෙයක් කියන්න බුදු කෙනෙක් විස්තර කරන්න බලවා උපරිම ආකාරයෙන් විස්තර කරලා තියෙනවා. ඒකයි ඒක අපිට මේ එකතු කරන්න අපිට හොයාගන්න දෙයක් නැහැ.
එහෙම කළොත් අපි විකෘති කරන ධර්මය.
විකෘති කරනවා අපි දැකලාත් නැහැ. ඒකට මේක කියන්නේ බුදු කෙනෙක්ට විතරයි මේක කරන්න පුළුවන් කියන්නේ මේ අපාමාන්‍ය හැකිය.
ඔව්. ඒක හොඳට තේරෙනවා.
ඔව්. හැබැයි අපිට වෙන වචන දාන්න බෑ කියන එක නෙමෙයි. කතා කරන කෙනාට වැටහෙන යන්න මානසිකත්වයෙන් කතා කරලා මේ අදහස දෙන්න උපමා දෙන්න පුළුවන්.
එහෙමයි.
ඒ උපමාවෙන් දෙන්න හදන්නේ අර මතු කරන අදහස. ඒ හැඟීම. බුදු කෙනෙක් මතු කරන්න හදපු අර්ථය. අද්ද ඉතර වෙන බව. තව සටහනක් ඉතුරු වෙන බව නෙමෙයි.
නෙමෙයි. හරි මහත්තයා උත්තර තව චුටි ප්‍රශ්නයක් අහන්නද? ඒ කියන්නේ බුදු කෙනෙක් මතු කරලා තියෙන අදහස දුකයි දුක්ඛ නිරෝධයයිනේ අපිට වෙන දෙයක් පෙන්නලා නැහනේ.
ඔව්. සත්‍යයි නිරෝධය.
ඒ අදහස තමයි අපිට මේ හේතු ගැන්නෙන්න ඕනේ ධර්මය අහනකොට නේද?
ඔව්. ඒක තව ටිකක් පැහැදිලි වෙයි දුකයි දුක්ඛ නිරෝධයයි කියනකොට මතක තියාගන්න මට ලැබෙන දුක නෙවෙයි.
නෑ නෑ නෑ.
දුක කියලා අදහස් කරන්නෙම මාව සොකීය බව. සොකීය. සක්කා. ඒ සක්කායයි සක්කාය
නිරෝධය.
මේක දුකක් කියන ඥාණය වෙනවා සක්කායේ පිරිසිඳ දකින්න. ඒ බුදු කෙනෙක් පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ මට ලැබෙන දේවල් ගැන නෙමෙයි.
නෙමෙයි.
මට ලැබුණ වේදනාව පංච උපාදානස්කන්ධ කියන එක නෙවෙයි ඔය කියන්නේ. පංච උපාදානස්කන්ධ කියන එක නෙවෙයි. පංච උපාදානස්කන්ධය කියන්නේ මේ සොකීයත්වයමයි.
අර සංස්කරණය කියන එක.
ඔව් මම.
ඔව්.
සොකීයත්වය තමයි මේ විස්තර
කරන්නේ.
අපි ඔත බලපන්නේ සොකීයත්වයට ලැබුණ දේවල්.
ලැබුණ
දේවල්. ඒ තන තමයි අපිට වරදිනවා.
එහෙමයි.
එතකොට ඒ කියන්නේ දින කිසිම කෙනෙකුට පේන්නේ නැතින තමයි මේ සක්කාය කියන්නේ. ඒකයි ඒක දකින්න එක සක්කාය සක්කාය විදිහට දකින්න එක අර අස්සලෝමින් අස්සලෝමිට විදිනවට වඩා අමාරුයි කියන්නේ.
එහෙමයි.
ඒක තමයි මේ බුදු කෙනෙක් හැම දේශනාවෙම මතු කරන්නේ. අපට ඕක පේන්නේ නැත්නම් අපි ඕක අපට ලැබෙන දේකට දාගෙන මම කරන්නේ යා.
එහෙමයි.
එහෙම නෙමෙයි මේ මම ගැන විස්තරේ කියලා හිතුවනම් කරේ. ඔය කියන්නේ මම ගැන. ඒක කරේ.
අර ඔබතුමා එම්පිස්සෙම කියන්නේ පිහියෙන් පිහිය කපන්න හදනවා කියලා අන්න ඒ උපමාව වගේ නේද?
ඔව්. ඒකයි මේක මට නියෙන් කරන්න බැරි. අර පිහින් එහෙන එකට අනුගත වෙලා දැක්මින් විතරයි ඕක තේරෙන්නේ. කල්‍යාණ මිත්‍රය හරි බුදුහාමුදුරෝ කියන අදහස හරි ඒකත්ෙන් බැලීමේදි තමයි පස්කාය කියන එක දකින්න පුළුවන්. සුඛීය බව කියන එක දකින්න පුළුවන්.
එහෙනම්
මොකමාව දකින්න බෑ. බෑ. මම මාව දැක්කොත් එහෙම ඒ දකින මම ආපහු ඉන්නවනේ.
ඔව්.
අවුත ඒ දකින්න. ඒ කතාව එන්නේ නෑ මේ මේ ඉතර වෙන දර්ශනේ.
එහෙම.
ඒකයි මේක සියුම් තේරුම් ගන්න අමාරු දකින්න දුෂ්කර කියලා කියන්නේ.
එහෙමයි. අප්‍රමාණ පින්සාවි මහත්තයා මේ වෙසක් සතියේ ඔබතුමාට තෙරුවන් සරණයි.
හොඳයි. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. කවුරු හරි කතා කරනවද? පුංචි ප්‍රශ්නයක් හොඳයි සර්. මේක පොඩි ප්‍රශ්නයක්. අර සංකතේ තිතස්ස අඤ්ඤතස්සං කිව්වනේ, අන්න එතනේ තිතිය කියන එක දැන් ඒ පැවැත්මනේ බවනේ, අපි ඒක තොරගත්තේ බව කියන එකනේ සර්. ඒතකොට දැන් ඒක කෙලින්ම සම්බන්ධ වෙනවා අර අර සංහා ජාලනී සූත්‍රයේ. දැන් ඔය පහුගිය ටිකේම කතා කරේ ඔය අජ්ජත් සංහා එතන සංඥාවට අස්මීති කියන එකත් එක්ක ඒ සතහන එත ඒක සම්බන්ධ වෙනවා නේද සර්? දැන් ඒකකොට මේ භවයක් ඒකෙන්නේ භවය මේ හටගන්න
ලැබෙන බව.
ඔව් මට එතෙන්ට තමයි කනෙක් කරගන්න ඕන උනේ. හරි සර්, පැහැදිලි. බොහොම පිං. අනේ අර මහත්මිය අහන්න සමා වෙන මං කිසි ප්‍රශ්නයක් ඉඳහුවේ. තිරුවන් සරණයි.
අනිත් ප්‍රශ්නේ ඉදිරිපත් කරන්න පෙරන් කරනයි.
සේ මට දැන් ඉතිරිය වෙනස අපි දැන් යදනිච්ඡන් සම්දුක්ඛන් කියලා දැන් යමක් අනිත්‍ය නම් ඒ දුකයි කියලා කියනකොට එතකොටස එතන දැන් මේ දැන් අපිට කවදාවත් දැන් මේ දැනුම හිතීම කල්පනා කිරීම ඒ වගේ එව්වා කර හිටියද අපිට කවදාවත් ඒ සත්‍ය දකින්න බෑ. දැකීම කියන එක එන දැකීම කියන්නේ මේ පස්සතෝ කියන එක එන කන්නේ එහෙම නේද සර්?
ඔව්. ඥානං කියන්නේ ඇහිලා තියෙන පස්සතෝ කියන්නේ ඒක දකිනවනේ. සමාගයේ දැක්ම වෙනකොට දැන් අර ඔය දැන් කියපු බවක් කියන එකත් යම. බවක් කියන එකත් යම. මොනවාමද? යමක් රූපයක් වෙනවනේ.
එහෙමයි.
අනේ ඒ ස්වરૂපයටත් අපි අනිත්‍ය සංඥාවම දානවා. ඒ කියන්නේ ඒ ස්වરૂපේ නැති කරන්න නෙමෙයි. ස්වરૂපේ තියෙන අඥාන කමතනේ. ඒකත් ටිකක් පොඩ්ඩක්. කොට ඒ ස්වરૂපය පිළිගන්න. ඒක තම තියෙන කන්නේ ඕක. මං කියන්නේ ඕකත් වතුරේ බල්ලෙක් නේ. රූපේ අනේ ඔව්. ඒ මොඩකම මතයි එහෙම කතා කරන්න බලුවන් මොනේ අඥාන.
ඔය දුක්කස දැන් අපිට මේ දැනෙන මේ එක එක දුක් තියෙනවනේ, ඔය ඒ දුක් වලට කිසිම සම්බන්ධයක් නැති ඒක මේ
ඒක නෙවෙයි. මට ලැබෙන දුක නෙවෙයි ඔය. මම කියන
සක්කාය කියන දුක නේද සර්?
ඔව්. ඒකද? ඔව්. ඊයත්යෙන් බවක් ලැබෙන බව. මොනවම හරි යමක් වෙන බව. ඒ යමක් එහෙම නොදන්න ගමකට. එතකොට තමයි යද නික්ඛම් සම්දුක්ඛම් කියලා තේරෙන්නේ. යම කිසියම්ම විදිහකට ස්වરૂපයක් මේක නැති බව කියලා හරි බවක් ලැබෙනවා නම් ආයේ ඒක ස්වરૂපයක් නෙවෙයි.
ස්වરૂපය.
මේක රූපදීන බව කියලා හරි බවක් ලැබෙනවා නම් ඒකත් ස්වરૂපයක්.
එහෙමයි එහෙමයි එහෙමයි.
ඒක හරිම ඇත්තියි.
එතකොට
හරි බවක් ලැබෙනවා නම් අන්න ඒ බවක් ආයි බවක්
බව ඒක සමයි.
ඒක ඒක පෙන්නනවා අර චූල ශුන්‍යත සූත්‍රේ බොහොම ගැඹුරට පෙන්නනවා.
මොන සූත්‍රයේද සර්?
චූල ශුන්‍යත.
චූල ශුන්‍යත සූත්‍රේ.
ඒක මම මේ ළඟදී දාන්නම් මම ඊයේ අපි සාකච්ඡාවක් කළා ඒක. අම්මට ඒක දාන්න බැරි වුණා ඒක මම හරිම ගොඩට දාන්න.
දැන් සර් මේ අර තව පොඩි ඉන්දියක් පේනවා ඒක දැන් මේ වෙලාවේ නෙමෙයි දැන් අර මේ තණ්හාජාල සූත්‍රය කියලා ස්වාමීන් වහන්සේ දාලා තියෙනවා ඒක මම කීපතරයක්ම කියෙව්වා ඒකේ අර මේ අභ්‍යන් අජ්ජත් තණ්හාව යෙදෙන අර මුල එක නම් තේරෙනවා අර මේ වෙමි කියන එක ප්‍රධාන කොට තමයි ඉන්නේ කියලා එතකොට අර ඊට පල්ලෙහයින් කියන කරුණු ටික 14 විතර යනකම් දැන් ඊට පස්සේ අර මේ අන්තිම දෙක තුනක් ටිකක් තේරෙනවා අර අනිත් ටික ටිකක් අපේ බෝඩේ ඇදිලි මගිය වෙනවා මේ සර්ට සර්තාවක් තියෙන වෙලාවක ඒ අජ්ජත් තණ්හා සික්වන්නත්
බැහැ ඒක තේරුම් ගන්න අපහසුයි ඒක ඒ කියන්නේ අජ්ජත් බව අපි කල්න්නම අමාරු අපි යමක් අල්ලගෙන තණ්හාව තියෙනකොට නම් ඒක රහිත තණ්හාව තමයි අපි දන්න තණ්හා වර්ග කරගන්න ලේසි
එහෙමයි
එහෙමයි ඒක පේන දෙයක් නේ ඒ කියන්නේ
එහෙමයි
තේරුම් ගන්න පුළුවන් එකක් හැබැයි අජ්ජත් කියන්නේ මේ සමා ගැන කතාවක් නේ
එහෙමයි
ඒක වර්ග කියන්නේ අර බුදු කෙනෙක්ට විතරයි ඒක පිළිගන්න පුළුවන් වෙන කිසිම කෙනෙකුට බෑ කියන එක එතනත් අපිට අර සොකීය බව නැත්නම් මෙමි කියනකොට නිකන් හැඟීමක් ගන්න පුළුවන් ඒකක් අර හරි හැංගීම නෙමෙයි මට
ඒක නේද තමන් ඉන්නවා තමෙක් මමෙක් ඉන්නවා කියන හැඟීම තමයි එතන වෙමි කියනකොට ඒ නිකන් ඉන්නේ
ඔව් දැන් ඒ වෙමි කියන එකේ බලන්න අපි මොකක් හරි හින්දා වෙමි දැන් අපි හිතමු ඔන්න උදාහරණයක් මේ ඇහෙන බව හින්දා වෙමි කියන හැඟීම තියෙනවා නේද ඇහෙනවනේ
එහෙමයි
මේ කාටද මට නෙවෙයි නන්නේ එතන එමි කියන ගතිය එන්න මේ ආකාරයෙන්ද වෙලි කියලා මේ අපිට එතනක් ප්‍රකට වෙන්නේ එහෙන නිසා මම වෙමි එනෙන නිසා වෙමි
ඒකෙන්ස ආයතනයක් වැඩ කරනකොට මම මේ නිකන් ඉපදෙනවා වගේ දෙන්නේ ආයතනයක් වැඩ කරනකොට තමයි මම විද්‍යමාන වෙන්නේ ඒ වගේ නිකන් අදහසක් තියෙන්නේ ඒක මේ
එහෙම නෙමෙයි නං ඒ වෙමි කියන අදහස එන්නේ අපේ යම් කිසි දෙයක් උදව් කරගෙන මේ ආකාරය නිසා වෙමි. එතකොට ඒ වෙමි කියන එකට තව කෑලි එකතු වෙනවා. මේ නිසා වෙමි. එහෙමද? එතකොට අන්න තමයි අර ඉතුරු 17ට එන්නේ. ඒක නිකම්ම වෙන්නේ නෙමෙයි. ඒක හැබැයි අර බහිද්ද පැත්තත් නෙමෙයි. ඒක අජ්ජත් එක්කමයි ඒක කතා කරන්නේ. එහෙනම්වා තීම කියනකොට බහිද්ද කතාවක් නෙමෙයි සමාතුලම සිද්ධියන්නේ.
එහෙමයි.
අන්න ඒකේ ඇහෙන නිසා වෙන්නේ කියලා අපිට හිතා ගන්න පුළුවන්.
එහෙමයි.
කෙලින්ම වෙන්නේ කියන එක නෙමෙයි අහු වෙන්නේ. ඇහෙන එකත් එකයි වෙන්නේ කියන එක කියන්නේ. ඒ මේ ආකාරය නිසා වෙමි.
සර් එතකොට ඕක අර ආකාර ලිංග නිමිති ಉದ್ದೇಶවලට මේ එහෙම සම්බන්ධද? ඒ කියන්නේ අර ආස්තවලට ඒක සම්බන්ධද?
අය එහෙම ඒ කියන්නේ ඕන පරියායකින් පෙන්වන්නේ ඔය ඔක්කොගෙන් එතර වෙන ඇත්තට නියම කරන්නේ. ප්‍රේම කිසි ආකාර ලිංග නීති උද්දේශ නිසා නාමකාය මනවයිද
කනවයි
අනේ වෝත්තිෙන් අධිවචන පටික සම්පස්ත වෙනවා පස්සේ වෙනවා ඒ මනවයිද ඒවා නොයදෙන කල් කියන තැනදී මත කරන්නේ
එහෙම
ආකාර ලිංග නිමිති උද්දේශ නොයදුනා නම් දැන් කතාවක් තියෙයිද?
නෑ, නාම සංපස්සියක් පනවන්නම් බෑනේ එතකොට.
ඔව්. කටින් කියන්නේ බව මට්ටමට එන්නෙම නෑ නේද?
නෑ.
නාම බවක්වත් උපදින්නේ නෑ
නේද? නෑ.
එහෙනම් නාම එක කතාවක් යෙදෙන්නේ
නෑ.
ආන්න ඒකෙනුත් ඉතින් මේ දක්ෂින දිනකට දකින්න පුළුවන්. ඒක යෝන පරියායයෙන් මේක දකින්න පුළුවන් කියලා. පෙර වෙන දර්ශනේ. හැබැයි යාට ඒක කොච්චරද මේ මානසිකත්වයට අහු වෙනවද කියන එකයි එතන තියෙන්නේ. ඒ ධම ඇහෙනවද කියන
එක.
අපි නාමයක් හදාගෙන ඒකට ගලපලා මේක මේකයි ලෝක ලැබුණත් නැහැ කියන ඒ ගැළපීම නෙවෙයි.
ඒක තමයි. අපි උඟක් වෙලාවට එහෙම හිතන කරන්නේ එකයි.
එලිම ඊතර වෙන දර්ශනෙමයි ඔය හැම පරියායෙම මතුකක. ඒකයි මං කියන්නේ මොනවා හරි යමක් වෙනවා නම් අන්න ඒ බව දකින්න පුළුවන් නම් ඒ දකින්න පුළුවන් කියන්නේ ආයේ මඤ්ඤණාව බව දකින්නවනේ. ඒ මඤ්ඤණාව බව දකින්නවා කියන්නේ ආයේ ඒක අනිත්‍ය ප්‍රඥාව යෙදි.
යෙදිලා.
ඔන්න ඒ බව කියන එක දකින්න අපහසුයි. ඒ බව කියන එකත් ඒ යදීමක් වෙන්නේ පටිච්ච සමුප්පන්න බවට යමක්
නේ. ඒක තමයි. දැන් සවුගත් කෙනෙක් නේ. අධ්‍යස්ස තණ්හාව ෂේ කරනවා කියන්නේ ඇත්තටම ආශෝ ෂේ කරනවා නිස. එතකොට එහෙනම් මට හිතෙන්නේ දැන් ඒ අධ්‍යස්ස තණ්හාව යමෙකුගේ නැද්ද? එතකොට බහිද්ද තණ්හාවකුත් නෑ. එතකොට තණ්හක්කයෝ කියන තැනට යනවනේ. එතකොට සර් දැන් අර ආකාර ලිංග නිමිති උද්දේශ කියනේවා දැන් ආශෝෂය කරනවා කියන්නේ ওই දෙකම මේ දැන් සාතන් වහන්සේගේ தත්වේ නේද සර්? එතකොට දැන්
ඒ ශ්‍රේ කරන කතාව නෑ. දැන් බවක් ඉපදුනත් මේ ඔය ඕවා තියෙන්නේ.
එහෙම
ඉපදුලේ නැත්නම් ආයේ නාමයක් ගැනවත් රූපයක් ගැනවත් ආශ්‍රව ගැනවත් ශ්‍රේ කිරීමක් ගැනවත් මුලින්ම කතාවක් යෙදෙන්න බෑ නේද? ආශ්‍රව කරන්න
හරි ස්වමත් එකනේ ඒ වුණ ආයතන තමයි මට ඒක. ඔය දෙක මම දෙපැත්තකට කතාන්දර කරහින්
කියන්නේ. එතකොට අපිට මුලින් එන්නේ බව කියන එක වැරදි කියලා ඒක නැති කරන්න හදන. ඒක තමයි අන්නේ තේස්කේපලි. කියන්නේ ඒකෙත් පටිච්ච සමුප්පන්න බවක් තියෙනවා. අඥාන කමටයි බව.
බව.
ඒකෙන් නුවණ යෙදුනොත් ඒ බව කියන එකක් උපදින්නේ නැහැ. එතකොට ඒක ආයෙ නැති කරන්න දෙයක් තියෙනවා.
නැහැ, ඒක නැති කරන්න දෙයක් නැහැ නේ ඒක තමයි.
ඔව්. ඒක තමයි ඊතර වෙන. ඊතර වීම
කියන්නේ. හරි. ඒක එතන පැහැදිලි
වෙනවා. පරියායයෙන්ම නතු කරන්නේ ඔය ඊතර වීම. එතකොට අපිට කතාවක් ඇයිද ඔය බව කියන එක ඇති වුණා නැති වුණා. මේ ආයතනිය ඇති වුණා නැති වුණා.
නෑ.
එහෙම කතාවක් දෙන්නේ නෑ නේද?
දෙන්නේ නෑ සර්.
හටගත්තු තැනම නැති වුණා.
නැති වුණා. නෑ, එහෙම නෑ සර්. එහෙම වෙන්නේ
නෑ. අනේ දැන් ඒවා එහෙමකොටම තේනව නේද? ධර්ම නෙවෙයි.
මෙන්න නෑ කොහොමද හටගත්තු තැන නැති වුණා කියන එක පැහැදිලි හොඳටම. නැති වුණා කියන්නේ යෙදෙන්නේම නෑ.
යෙදෙන්නේම නෑ. ඒ කතාව එන්නේත් මොකට සමටනේ?
එහෙමයි.
මොකද අපි ගොඩාක් කොට වෙන්නේ ඔන්න ඔය දර්ශනේ.
දර්ශනෙත් එහෙමයි කියනවා.
ඇති වෙන තැනම නෑ කියනවා කිය.
සරත් මුලට පුත්‍රේ එක මේ සර්ගි දාලා කියනවලු කොහේ හරි දාලා.
නෑ, දාලා නෑ. මම හර සාකච්ඡා ඉතින් මම අර ඇත්තටම මේ සාකච්ඡා දැන් දිගට කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි කීප දෙනෙක් එක්ක විතරක් තෝරාගත්තා එක්ක විතරක් සාකච්ඡාව කරනවා නම් හොඳයි කියලා මට හිතිලා තියෙනවා. සම්බන්ධ වෙනවට වඩා ඒක ඉස්සරහට එහෙම වෙන්නත් පුළුවන් බලමුකෝ. කොහොමත් මම වෙබ්සයිට් එකට වැටෙයි. ඒක සාකච්ඡා මොකද ඒ හොයන එක උදව් වෙනවද?
පහුගිය
දවස් ටිකේන වෙසක් දවසේ ඉඳන් දිගටම අපේ සාකච්ඡා තිබුණා. ඒක ගොඩාක් දේවල් සංගති එකට වෙයි ඔයගොල්ලන්ට අහන්න පුළුවන්.
ඒක තමයි. දැන් තාම වැටිලා නෑ සර්. දැන් මම බැලුවා අදත් බැලුවා. ඒක තාම මේ සර් දෙවින්ද එක තමයි අන්තිමට තිබුණේ කොහෙද. පැහැදිලි සර්. මේ සර්ට තේරුවන් තරණයි. බොහොම පින් සර්. බොහොම පින්.
තේරුවන්
තරණයි.
සමා වෙන්න ડોક્ટર හරි. මේ අනේ මට තව චූටි ප්‍රශ්නයක්. අර සංස්කරණය ගැන අර උදය වය එතන තැන අර කිව්වේ ඒ සකස් වීමත් අනිත්‍ය දකින්න ඕන කියලා. එතකොට අර ඒ කියන්නේ අර මේ ඥාන හතක් තියෙන්නේ අර හත්. ඒ කියන්නේ ඥාන හය දැක්කලා හත් වෙනි ඥානය අනිත්‍යයි කියන එකද එතන අදහස්
කරන්නේ? එතන කරන බව දැක්කොත් ඒකේ වය තේනවා. ඒක නිරෝධේ තමයි සංස්කරණ කතාව කියන්න වෙන්නේ නේද? ඒ සතර ඥානයක යෙදෙනවා. එතන කට ගන්න බව දකින්න පුළුවන්. එතන මඤ්ඤණව බව දකින්න පුළුවන්කම. එතකොට ඕකෙත් අපිට ඒ කියන්නේ ඒක කතා කරන්න පුළුවන් උනේ මොකක් හරි බවක් තියෙන හින්දානේ. සකස් වෙන බව.
එහෙමයි.
බව නිරෝධය කියන්නේ බව කියන එක තියෙන්නේ අඥාන කමම. එතකොට ඒ බවිනුත් විතර වීම අදහසක් ගන්න විතරයි අපිට කියන්න පුළුවන්. ඒ කියන්නේ රහත් වෙන්න නම් ඒ අවිද්‍යාවත් දුරු වෙන්න ඕනේනේ.
හරි හරි හරි. හරි හරි.
ඒක තමයි අන්තිමට එන්නේ. අවිද්‍යාව දුරු වෙන ඥානය තමයි ඔය ඥාන ටිකක් ඉතින් ඥානයක් උනේ මොඩගමට.
ඔව්. හරි හරි. ඒ කියන්නේ එතනට එනකම්ම තියෙන ඥාන ටික ඔක්කොම ඉවර වෙනවා. එතකොට අර හත් වෙනි ඥානය.
ඔව්. ඥානයක් කියලා කතා කරපු ටිකක් ඉතින් මොඩකම මතබල.
හරි හරි හරි. දැන් මේක. දැන් මේ. හරි හරි.
ඒක තමයි ඉස්සරිය.
උපරිම. ආයෙත් කතාවන්නේ.
කතාවන්නේ. ඒක තමයි.
මොකද?
ඒක තමයි හත් වෙනි ඥානය වෙන්නේ. මේකත් ඥාන හයක්. ඉතින් මමඩ තම මතම. දැන් යම් කිසි ස්වභාවයක් එක්කනේ ওই ඥානෙ කතා කරන්නේ. අකස් වෙන බව එක්කනේ. ඒ බවත් නිරෝධන.
එහෙමයි. එතකොට රවි මතේ මට මේ දැන් මතක් වුණේ අර අනේ පිළිසුත්තුමාගේ අර සූත්‍රයෙන් මතක නම නම් මතක නෑ. අර අන්නේ පරිත්‍රාජකව හැවුවාම කියන්නේ ඒ ජිස්ට් ඒකත් මේ අනිත්‍ය. මට හරියට මතක නෑ සූත්‍රයේ ඒ වගේ එකක් කියන්නේ ඒකත් මොකක්ද මට ඒක හරියට මතක නෑ සූත්‍රය. අර සූටි සූත්‍රයක් තියෙන කිඳිත් එක සූත්‍රය කියන්නේ
කිඳිත් එක තමයි මටත් මතක් වුණේ දැන්. ඒක
කියන්නේ ඒකත් මේ අපේ හන්නේ ඔබගේ දිත්‍යත් ඔය කියන එකත් මට මතක නෑ හරි. එන්නේ මං හිතන්නේ ඒකට සම්බන්ධ කරලා හත්වෙනි ඥානය කියන්නේ ඒක කියලා.
එතනත් ඒක මතු කරනවා වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඕන පරියායකින් මේක දකින්න පුළුවන් කියන්නේ ඒකයි.
ආහා.
ඒක ඔන්නෝම නැහැයි කියන එකක් දෘෂ්ටියක් නේද කියන එකක්ද?
හරි හරි හරි.
අවසරයි සර්. එතන අහන්නේ නැහැ ඒකනේ දෘෂ්ටියක් නැහැ කියන එකත් දෘෂ්ටියක් නේද කියලා අහන්නේ නේද සර්? එතන ඒකත් හරි හරි හරි. ඒ කියන්නේ ඉඩක් නැහැ මොකකටවත්.
ඔව්. ඒ දීගණක එහෙම කියන්නේ මට කිසිම දෘෂ්ටියක් නැහැ. ඒක දෘෂ්ටියක් නෙවෙයි.
එතකොට ඒකත් අඥාන කමින්මයි අර එකම කතන්දරේ.
එන්න මට කිසිම දෘෂ්ටියක් නැහැ කියලා එන එකක් දෘෂ්ටියක් වෙනවා. ඒ මොකක් හරි ස්වરૂපයක්නේ ඒක කියන එක ස්වરૂපයක්. ඒකත් අනිත්‍යයි. ඒ වගේ තමයි අර අන්තිමට ඥානය කියන එකත් අනිත්‍යයි. ඒකත් අනිත්‍ය දකින්න එක තමයි හත්වෙනි ඥානෙ. හැබැයි වැඩේ තියෙන්නේ ඒකෙන් පටන් ගන්න බෑ. ඥානය ඉස්සෙල්ලා විඳ තමයි ඒක සියුම් වෙවි යන්නේ. ඔන්නඔක තියෙනවා චූල ශුන්‍යත සූත්‍රය අර ටිකෙන් ටික එහාට යන්නේ. කිසියම්ම ස්වභාවයක් ඉතුරු වෙන එකක් දරතභාවය කියලා දකිනවා. ඉතින් ඒ ඇත්තටම අපි ඔය කියන මේ සාමාන්‍යයෙන් හිතාගෙන ඉන්න පට විභාවය නෙමෙයි තදභාවය. ඔන්න ඔය දෘෂ්ටියක් වෙන භවයේ තදභාවයක් තියෙනවානේ දරතභාවයක්.
එහෙමයි. හා හා. ඒකේ දෘෂ්ටි මට්ටමින් අන්තිමට යන්නේ නේද සර්වි කියන
විදිහට. ඒ එම්බි තමයි ඇත්තටම පටවිය කියලා මොකක්ද කියලා දැක්කේ.
හා හා. මේ පටවි කියුවට
පිටේන සියුම්ම දරතභාවය.
එතරම් එච්චරටම සියුම් තැනට ඒක තමයි චූල ශුන්‍යත කියන්නේ. දැන් අර ලොකු ඒ වගේම පුංචි වෙලා යන විදිහනේ ඒක කියන්නේ. සර් ඒක දැම්මත් හොඳයි අපිට අහන්න පුළුවන්. ඉතින් ඒකේ නොතේරෙන දේවල් අපහු සර් එක්කම සාකච්ඡා කරන්නත් පුළුවන් නේ බොහොම පිං සර් ඒකට.
අපේ මං හිතන්නේ මේ වගේ අනවදත්තා වින්නහන්සේගේ ඇති චූල ශුන්‍යත සූත්‍රයක් තිබුණා. ඒක අහන එක හොඳයි. එතකොට අර හුඟක් නොපෙනෙන පැති අතු වෙනවනේ. එක්කම මේක ලොකු සාකච්ඡාවක් නෙමෙයි. දැන් සූත්‍රයේ තියෙන කතා අපි කියවනවා. එතකොට මේ වගේ දෙයක් නේද කියලා අර කලින් දැක්ක නැති විදිහට දකින්න පුළුවන් වෙයි. විශේෂයෙන්ම මම දැන් කිව්වේ පටවිය කියන එක අපිට රූපවලට දාලා නේ හිතන්නේ. මේ නිකන් අහුවෙන ස්වභාවයක් නෙමෙයි. ඔය දෘෂ්ටි මට්ටමින් ඥාන මට්ටමින් හරි අහුවෙන ධර්තභාවයක් තියෙනවා. අන්නේ
ඒ මට්ටමට ගියත් ස්වરૂපයක් නේක.
ඔව් ඒ මට්ටමක් පටවිය කියලා තමයි කියන්න තියෙන්නේ. තදබව. ඒ එච්චර සියුම්ව මේක දකින්න පුළුවන් එකිනෙක විතර වෙන දර්ශනයක් මේ බුදු කෙනෙක් වෙන්න. ඒකත් ඔබට තමයි නොදන්න කම නිසා ඒකත් ප්‍රතිචාර උපන්න බව. වගේ.
මොන විදිහට හරි ලැබුණා නම් මොන විදිහට හරි ලැබීමක් වුණා නම් ඒක ඉතින් අවිද්‍යාව යටතේම තමයි. ඒක ඉක්මවල නැහැ.
ඔව්. ඒ අන්න ඒක දකින්න දක්ෂ වීම තමයි මට හිතෙන්නේ. අර මාර්ගයට එනවා. නෝම හරි ස්වභාවයක් ස්වરૂපයක් ලැබුණා යමක්. ඒකත් අනිත්‍යයි. ඒකත් නොදන්න කම අඥාන කමයි. එනේ මේ කතාවක් නැති වෙන කියන එක. එතකොට තමයි අර විතක්ක විචාර සංසිඳනවා කියන එක අත්දකින්න පුළුවන්.
හරි.
නවත කතා කරා. කතා කරනවා කියන්නේ මොඩකම්. අඥාවත් වචනයට දාන්න යන එකනේ කතාව දෙය. අඥාව විරිඟුවක් නะ. සාකරණ එක මොඩකම්. ඒක හිත ඇතුලේ කතාවටත් අයිතිය. අමා තුල කතාව. ඒතන්නේ දැක්ම තුල දෙවෙනි ධානයේ. තේරෙනවද? එකට විචාර සම්පූර්ණ. අපේ සංඛාර සංසිඳ
ඒ සබ්බ සංඛාර සමතෝ කියලානේ කියන්නේ නේද?
ඒක ඔකේ හලු මට්ටම ආනාපාන සතිය වගේ එකක එනවනේ. එහෙනම්පත් සංසිඳනවා කියන්නේ පස්සම්බයං කාය සංඛාරං ආයමං අයක් සකස් කරන මට්ටම ටිකක් රළුයි. ඒක අපිට දැනෙනවනේ. හුස්ම කයක් සකස් කරනවා, ශරීර කයක් සකස් කරනවා. එතකොට ඒ ආය සංකාරේ සංසිඳිලා හුස්ම දිහා බලාගෙන හික්මෙන්න පුළුවන්. අස්සම් බයං කාය සංකාරං හදයි අස්ස සිස්සානීති සික්කතීම තමයි. ආස්වාස්ය එක්ක ආස්වාස කරමින් හික්මෙනවා, ආස්වාස කයක් සකස් කරන්නේ
නැතුව. ඒ කියන්නේ සකස් වීම සමතේකටපත් කරමින් හුස්ම ගන්නවා.
ඔව්. එතන ඉතින් කාය සංකාර විතරයි දැන් ඔය.
විතරයි.
සංකාර කියන්නේ කොහොම සංකාර සමතේකට
සමතේ නෙවෙයි
රූපදීපටි විශ්ව. ඒක හරියට ඉස්සක් විචාරය එන මට්ටම සමතේකටපත් වෙනවා. මොකද ඒවා ඉන්නේ මොකක් හරි තිබුණොත් මේ මොකක් හරි ගැටෙන ඉතින් අපිට හිතන්න පුළුවන් වෙන්නේ කියන්න පුළුවන් වෙන්නේ යම යම් කිස්ස රූපය ඒකත් අනිත්‍ය නะ ඒකත් පටිච්ච සමුප්පන්න නะ ඒ
නෝ
මං කියන්නේ එකත් වතුරේ ඉන්න බල්ලෙක් නะ
බල්ලෙක් නම්
කතා කරන්නේ නම් මොඩක් නෙවෙයි ඒක ඥානයකට වෙනද අපි ඔය ඥානේ වැඩෙන්න තමයි මේ ධම විමසන්න ප්‍රශ්න කරන්න
ඕනේ. ඒක හරි සර්. ඒක පැහැදිලි. ඒ යොමු වෙයිමම ඉතින් ඉන්නේ එක තමයි වැදගත් වෙන්නේ මෙතන කියලා මට හිතෙන්නේ.
ඔව්. තව තව ධම අහන්න, තව තව විමසන්න.
හොඳයි සර්. බොහොම පිං මේ ධමයන් තිබුණත් මේ කතා කරන ඉන්නකොට මම මැදින් පැනලා
නෑ
නෑ නෑ නෑ කමන්න ඒක ප්‍රයෝජනවත් නෑ දැන් සම්සකච්ඡා සුනහම එක එක ගැලපෙන අතට යනවනේ ඒකටත් ප්‍රයෝජන නැ පින් සිද්දෙනා සර් බොහෝම් පින්
අප්‍රමාණ පින් සර් තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි තකාට හරි මොනවා හරි අහන්න තියනවාද
සිරවත් සරණයි අහගෙන වඩා ටිකක් වෙනස් එකක් අපිට දැන් තියෙනවා ඉන්ද්‍රියයි ආයතනයි කියලා දෙකක් එතකොට මට මේ ධර්ම සාකච්ඡාවකදී මේක ටිකක් නෝනේ එතකොට දැන් එතෙන්දී මට වැටහුණේ විදිහට දැන් චක්කු ඉන්ද්‍රියයි චක්කු ආයතනයයි කියලා තියෙනවනේ එතකොට එතෙන්දී කිව්වේ චක්කු ආයතනේ තමයි පිළිසිඳ දකින්න ඕනේ කියන්නේ ඒක. එතකොට මට ඒකත් හරිද කියන්න මට තේරුණේ ඉතින් එතකොට පොඩ්ඩක් ඒක හිතර කරලා දෙන්න පුළුවන්ද? දැන් චක්කු ආයතනයයි චක්කු ඉන්ද්‍රියයි මොකක්ද ඒ දෙකේ වෙනස කියන මහචාර්යතුමා හරියට තේරුම් ගන්නයි.
ඒක මට හිතෙන විදිහ අපේ සාමාන්‍යයෙන් අපි ආයතන කියන්නේ මොකක් හරි සකස් කිරීමකටනේ. සකස් කරන බව තමයි ආයතන කියන්නේ. අදල් බව. ඒ සමුදේ සංස්කරණ. සංස්කරණ බව වෙනවා කියන්නේ ආයතනයන්නේ. සකස් කරනවානේ. ඒකට ඒ සකස් කිරීම කියන එක තියෙන්නේ අවිද්‍යාව එක්කනේ අඥාන සමය එක්කනේ ඇත්ත නොදැකීම එක්කනේ ඒ කිසි ආකාරයක සකස් වීම යන්නෙම ඒ ආයතන කියලා කියන්න පුළුවන් නේද? ඒක මට නිකන් ආපු අදහසක් නෙවෙයි අපිට තේරුම් ගන්න ඒක සංකල්ප කෙනෙක්ගෙන් අහගන්න. ඒකට ඒ ආයතන කියන්නේ සකස් කරන එකකට අපි දැන් අත්හරි ඇති සාමාන්‍ය භාවිතයේ ආයතනයක් කියන්නේ මේ පර්මාන්ත ශාලාවක් වගේ ආයතනය වැඩක් කරන තැන බව කරන බව එතකොට ඉන්ද්‍රිය කියන මට්ටමට දකින මේ සකස් කරන මට්ටමට යන්නේ ඉන්ද්‍රිය කියනකොට. එතකොට අජ්ජා ඉන්ද්‍රිය. අල ඉන්ද්‍රිය නේද?
එතකොට
අපි ඉන්ද්‍රිය. අපි මොකක් හරි කරන්න යොදන මම මොනව හරි කරනවා කියන්නේ. අනේ එතන දැන් වගේ හිතෙන්නේ දැන් මේක ඒ යථාභූතික ස්වභාවයේ සම්පින තමයි ඒ කියලා හිතනවා දැන්. එතන විද්‍යාවෙන් මකත් කිසිමකට වඩා ඒ අංශතරණ ගතිය සංසිම් ඕන. ඒවා මං ඇත්තටම වැඩිව වටනවද තේරුම්
ගන්න. දැන් පරණ වශයෙන් මට වැටහුණේ ඒක ශ්‍රවණය කරනකොට දැන් සම්මේ කෙනෙක්ට තියෙන්නේ අර අපි දකින්නවා බලනවා අහනවා එහෙම මට්ටමක් නේ. එතකොට ඒක නෙමෙයි. ඒක දැන් ඒක තමයි මේ ආයතන ඒ සකස් වීමේ මේක නේද? කියන්නේ අර 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 ඒ කියන්නේ මූල ස්වභාවය වගේ නියන් අර අපි අපි අර කිරිසින දැක්කට පස්සේ වගේ නියන් අර කියන්නේ අවිද්‍යාව නිසාම තමයි කියන්නේ කරන දැන් ඒක නිකන් මම කොහොමද ඒක කියන්නේ
කමෙන්ට සකස් වෙනවා නම් ඒක ආයතන හරි කදක. ඒ ඉන්ද්‍රිය මට්ටමේ තියෙන රූපයට කටක් නේ. වගේ. ආයතනේ තියෙන පුතර. එන්න රූපත් හදලා තේන බවත් හදලා හදලා තේරම හදලා වගේ.
ඔව්.
ආයතන තියෙනකොට. එනි පස්සේ නිර්මාණය කරකම්.
එලා ඔව්
අපි එතන සිද්ධ වෙන හැටි දැක්කහම මේක ඒක අර සම්මඤ්ඤණාවක් කියලා පේනවනේ.
ඔව් ඔව් ඒ කියන්නේ යමක් බව අපි අර දැකලානේ ඒක හොයන්න යන්නේ. එතකොට දැන් අපි
හිතමු දැන් එතකොට අර සංකරණ ගතිය අයින් වෙනව නේද ටික ටික.
ඔව්
ඇති. අන්න එතකොට අර ආයතන මට්ටමින් පිට.
ඉතින් දැන්
ඒ කියන්නේ පස්සයත් මඤ්ඤණාව අර පස්සය කියලා පඤ්ඤායති කියලා කියන්නේ පස්ස පඤ්ඤාතිය පඤ්ඤාතිය පස්ස පඤ්ඤාතිය පෙනෙවාය කියන්නේ කියලා දකින්න. අර ඒ දැක්ම තුළ අර අන මේ සංජ්ජති මොනව වුණොත් ඇසති මොනවත් උපති කියක් වුණත් නිසිම පස්ස පඤ්ඤාතිය පඤ්ඤාතිය තාර්මේ සංජ්ජති. දැන් ඒව නොතිබුණොත් එහෙම පස්ස පඤ්ඤාත්‍යයක් පනවනවා කියන එකක් කියෙදෙන්නේ නෑ.
ඔව්.
විද්‍යමානේ නේතං තානං ඉච්ඡති.
ඔව්.
ඒකට අන්න ඒ වගේ එතකොට අර ඉන්ද්‍රිය මට්ටමක් වගේ. කියලා මට නිකන් ඉස්සෙවෙයි. මොකද එමේ ගැළපීමට වඩා ඒ හැඟීම ගන්න පුළුවන් නම් හොඳයි.
ඒ කියන්නේ ඉතරෙන්න දැල්සලි.
අනිත්‍යං අත්තේ කියලා උත්තරේ දෙන්න නම් ඇත්තට සාමාන්‍ය කතාවක් ඒක යෙදෙන්න බෑනේ.
ඔව් ඒක මේකයි කියන එකේ අර උත්තරයක් තියෙන්න බෑනේ.
ඔව්.
ඔව්.
මේ නිසා නිශ්චයයි කියලා උත්තරයක් දෙන්න බෑ. උත්තර විමම කුලදන්නේ. ඒක තමයි මම පහුගිය දවස් ටිකේ මම කරන්න ඉස්සෙල්ලා අනිත්‍යය කියන්නේ ඇත්තට අනිත්‍යය කියනකොට තේරුණ අදහාවක් එන්නම බෑනේ. ඒ වගේ අනිත්‍යය කියන කොට ඇත්තගෙන අදහාවක් එන්නේ නැහැ. අනිත්‍ය දැක්සම. මොකද්ද අනිත්‍ය කියන කතාවට යන්න බෑ.
යන්න බෑ.
අනිත්‍යකේ කතාවක් තියෙනවා. මිරිඟුව මිරිඟුවෙන් දැක්කනං ආයේ මොකක් නැති බවද මිරිඟුව කියලා කතා කරන්නේ. මිරිඟුව කියන්නේ ඒ නැත් බව පිටුන බව. මොකක්ද නැති කියන කතාවද ඒක? ඒකේ වතුර නැති බවට මිරිඟුව කියනවා කියන අදහස නෙමෙයි.
නෙමෙයි ඒක. හරි.
මිරිඟුව ස්වභාවයෙන්ම දකින්න. වතුර නැති බව විස්තරයක් විතරයි. මිරිඟු ස්වභාවය කියන එකේ ඒ විස්තරයක් නෑ. මේ. අනේ. අස්වානිත්‍යයි කියනකොට ඒක විස්තරයක් නෙවෙයි. ඒක අනිත්‍ය නෙවෙයි.
ඔව්.
රවිදී මම කුළු ගන්නවා. එන බව එන්න ඉතර වෙයි. පතහනක් තියෙන්නේ වචනයක් කියපු ගමන් තේරුමක් තේනව නේද? අන්න නෑ ඒ තේරුම ආවෙ නැත්නම් දැන් වචන කාරකයක්
තියෙනවා.
මේ සතහනක් තියෙන බවම නිදි ඉතුරු වෙන බවම අයිනෝ. එහෙම දර්ශනය තමයි ඔය හැම පරියායේ එන්න කියලා මට හිතෙනවා.
හන්දේ මහත්තයා කියන බොහෝම පින් තේරුම් ගන්නයි.
ප්‍රශ්න නැත්නම් අපි අවසන් කරමු නේද?
හොඳයි රවි මහත්මයා. හොඳයි. එහෙමනම් අද දිනත් අපගේ කල්යාණ මිත්‍ර මහාචාර්ය රවි කොක්ලගේ මැතිතුමා අප වෙනුවෙන් මේ වටිනා ධර්ම කරුණු රාශියක් අදත් අපි ඉතාම ප්‍රායෝගික කරුණු රාශියක් සාකච්ඡා කරා. ඉතින් එතුමා ඔබතුමා රැස් කරගත්ත ඒ ධර්ම දානමේ කුසලයත් ඒ වගේම අපි මේ ධර්ම ශ්‍රවණයෙන් රැස් කරගත්ත කුසල් අපි රවි මහත්මයාට අනුමෝදන් කරනවා. රවි මහත්මයා ප්‍රාර්ථනීය බෝධියකින් සුඛ ප්‍රතිපදාවෙන් උතුම් ධර්මාබෝධය පිණිසම මේ කුසල් හේතු වාසනා වේවා. ඒ වගේම ඔබතුමාගේ මිය පරලොව ගිය දෙමව්පියන්ටත් අනිකුත් මළගිය ඥාතීන්ටත් ගුරුවරයන් වහන්සේලාටත් මේ පින් අත්පත් වේවා. ඒ සියලුම දෙනාටමත් උතුම් ධර්මාබෝධය පිණිසම මේ කුසල් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අද මේ ධර්ම සාකච්ඡාවේදී ප්‍රශ්න ඉදිරිපත් කරපු මහත්ම මහත්මීන්ටත් ධර්ම ශ්‍රවණය කරපු ඔබ අප හැම සියලු දෙනාටමත් පෞද්ගල සියලු දෙනාටමත් උතුම් ධර්මාබෝධය පිණිසම මේ කුසල් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමින් රවි මහත්මයාට ආරාධනා කරනවා ධර්ම සාකච්ඡාව අවසන් කරන්න කියලා. රවි මහත්මයා බොහොම පිං තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. ඉතින් අපිට අදත් මේ සාකච්ඡාව පවත්වන්න ලැබුණේ තුලන් මහත්මයාගේ සම්බන්ධීකරණයෙන්. ඒ වගේම අපේ දාන් මහත්මයා තුල පොතේර පවුලේ සියලු දෙනා නාලිකාව පවත්වාගෙන යන්න ආරම්භයේ ඉඳලම කරන උපකාර හින්දා ඒ වගේම තවත් පිට ප්‍රාක්ෂණික පැත්තෙන් රෙකෝඩ් කරන්න හිම උපකාර කරන ඩොක්ටර් කමල් ඇතුළු කවුරු හරි උදව් කරනවා නම් ඒ හැමෝම අපි අනුමෝදන්හාත්මකව සිහිපත් කරමු. අපි හැමෝම රැස් කරගත්තින් මෙතුමන්ලට පෞද්ගලයාට අනුමෝදන් වෙන නිදුක් නිරෝගී භාවය ලැබෙන ජීවිතයෙන් එන්න තව තවත් ධර්මය අහන්න දාපේ කල්යාණ මිත්‍රයසුර ලැබෙන උතුම් ධර්මාවබෝධයේ පිණිසම හේතු වෙන කියලා ප්‍රාර්ථනා කරමු. එයාගේ මේ ධර්ම සාකච්ඡා අහගෙන ඉන්න යම් කිසි දෙවියන් වහන්සේ නමක් ඉන්නවනම් ඒ සියලුම දෙනාට සැතරපත්තු සියලුම පින් අනුපතක් සතුටටපත් වෙන දිවිසුරු වැඩි දින කරගන්න තව තවත් මේ ධර්මයේ සඳහාම යොමු වෙන ධර්මෝපදේ හේතු ආසනා වෙන ඒ සතුටටපත් වෙන දෙවියන් වහන්සේලා අපවත් ඒ පෞල්ලල සනවා ආරක්ෂා කරන්නේ යම් කිසි දුකක් කරදරයක් නරකක් අපල උපද්‍රය ලෙඩ දුකක් රසතුරු උපද්‍රයක් ආදී කිසියම්ම කරදරයක් අපිට වෙන්න තියෙනවා. ඒවා දුරු කරන්න අපිට තව තවත් ධර්මය අහන්න කල්යාණ මිත්‍රයසු කරන්න ධර්ම සාකච්ඡා පවත්වන්න ඒ අවස්ථාව පලසලා දෙන්න ධර්ම අවබෝධයට යම් කිසි බාධාවක් තියෙනවා නම් ඒ බාධා දුරු කරන්න උදව් උපකාරී කරන්න කියලා අපි දෙවියන්ටත් පුණ්‍යානුමෝදනා කරමු. ඒ වගේම අපේ ස්වාමීන් වහන්සේලා විශේෂයෙන් ප්‍රොෆෙසර් දැත්ති ස්වාමීන් වහන්සේ තමයි අපිට මේ පෙන්ගිලා තියෙන අර්ථය බුදු කෙනෙක් වත් කරන ඒ අර්ථය ඉතර වෙන අර්ථය මේකයි කියා නිතර නිතර පුදුමාකාර විදිහට මතක කරලා තියෙනවා. ඒක සම්බන්ධ වෙන තනමල් විල ඥාන විමල ස්වාමීන් වහන්සේ මතක දස්සී ස්වාමීන් වහන්සේ අපේ රතන සාර ස්වාමීන් වහන්සේ වගේ ස්වාමීන් වහන්සේලාටත් නිරෝගී භාවය ලැබෙන්න තව තවත් මේ ජීවිත සාකච්ඡා කියලා අපි දැනුවත් කරන්න අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබෙන්න ඉක්මන් ධර්මාවබෝධයේ පිණිසම හේතු වාසනා වෙන්න කියලා ආර්ථනා කරමු. තෙරුවන් සරණයි හැම දිනකටම. සත් සත්
තෙරුවන් සරණයි රවි මහත්මයා ප්‍රමාණිතින්
සිරුවන් සරණයි.